තමයි මේ කේන්දර පිළිබඳ ප්‍රශ්නයක් බුද්ධහා පිළිබඳ සම්බන්ධ කරලා මේ විසඳුමක්ුයි අහන්නේ. මොකද මේ කේන්දර ආදී පිළිබඳව සමහර වෙලාවට බුදුරන් වහන්සේ නිගල් කරපු හැටියට හිතා ඉන්නේ. බුදුරන් වහන්සේ නිගල් කළේ ඔය කියනා වූ ශාස්ත්‍ර වලට නෙමෙයි. ඒවා ඉර්සිබාසිත. උන්වහන්සේ නිගල් කළේ ඌව අරගෙන ඉවෙලා හිටන් ඕවෙන් කල්ල හම්බ කරගෙන ලාභකීදි ප්‍රහංසාවලින් මත් වෙච්ච බමුණන්ගේ තියෙන නීච වැඩ වලටයි බුදුරන් වහන්සේ නිගල් කළේ. ඒවා කරන්න එපා කියලායි පෙන්නුවේ. භික්ෂුවක් හරි ඒවා කරන්න ගියොත් මහා තිරිසං වැඩ හැටියට පෙන්නවා ඒවා කරන්න එපා කියලා. මිනිස්සේ ඒවා කරන්න ඕනේ එපා කිව්වෙත් නෑ මිනිස්සෙයින්ට. ඉතිවරු ලෞකික වශයෙන් නොඑක ආකාර වන්නා වූ ක්‍රමවේදයන් දීලා තියෙනවා. යම් කිසි ප්‍රයෝග සම්පත්තියෙන් චක්‍ර දීලා තියෙනවා ලෞකික ක්‍රමවේදයන්ගේ. ඉතින් කේන්ද්‍රය කියන්නේ එහෙම චක්‍රයක් තමයි. ඉතින් ඒ චක්‍රවලින් ඒ ඒ ස්ථානවල ග්‍රහයෝ පිහිටීම කියන්නේ අපි මේ ලෝකේ විවිධාකාර විදියට ග්‍රහණය කරගෙන ඉන්නේ. ලෝකේ ග්‍රහණය කරපු ක්‍රමවේද තියෙනවා විවිධාකාර හැඩතලවලින්. ලෝකේ මොනවා හරි සම්පත්තියක් හොඳයි කියලා අදහස් කරපු අය ඒ සම්පත්තිය ලබා ගැනීමට විවිධ ක්‍රම ග්‍රහණය කරනවා. සමහර අය මට නායකත්වයේ හොඳයි කියලා නායකත්වයේ බලාපොරොත්තුෙන් හොඳ කීර්ති ප්‍රශංසා ඇතිවෙන වැඩ කරනවා. එහෙම කරන ක්‍රමයක් තියෙනවා. සිංහයා වගේ තමයි නැගී සිටින්නේ. හරියට සූර්යා වගේ ප්‍රබෝධයෙන් තමයි කටයුතු කරන්නේ. ග්‍රහණය කළේ සූර්යා වගේ නායකත්වයේ ඉන්දි හිටිය සිංහයාවාගේ. ඒ රවි සිංහ රාශියට අයිති. ඔය හැදිලා තියෙන ක්‍රමයක් තියෙනවා. නමුත් ඔවා කියන්න ගියොත් එහෙම කියනවා අමුතු බණක් කියනවා කියලා මට දොස් කියන්නත් පුළුවන්. නමුත් හැදෙන ක්‍රමය ඕකයි. යුක්තිය ධර්මයේ ඔක්කොම පැත්තක තියෙනවා. අවංකත්වයේ හරි කෙලී යන්න පුළුවන්. හැබැයි කාමීර වැසොත් එහෙම අවංකත්වයේ පොඩ්ඩක් හැඩ ගැහෙනවා, පැත්තට යනවා, හරහට යනවා. එහෙම එකක් හැදෙනවා එතකොට. එතකොට මොකද වෙන්නේ? කුළු ගතිය ක්ෂය වෙලා යනවා. අර ලැජ්ජා ගති නැති වෙලා යනවා. මේ කාමියත් එක්ක සම්බන්ධයක් ඔය කියන්නේ. ඡන්දය, කාම ඡන්දය ආදී වශයෙන් කිව්වෙත් ඒකයි. ඒකේ ස්වභාවය. ඉතින් ඒවට ගත්තොත් මොකද වෙන්නේ? ඡන්දය ග්‍රහණය කරපු එකනා තමයි සඳු ග්‍රහණය කළා කියන්නේ. සඳු ග්‍රහයාගෙන් ඒක පෙන්නනවා. ගමන හරහට ගිය නිසා, කුළු බව නැති කරගත්ත නිසා කුළු භාක්ෂය කරපු කකුළු අර්ථයෙන් පෙන්නලා කකුට්ටගෙන් පෙන්නනවා. ඒක තමයි යාගේ රාශිය. ඔය හරි ගැඹුරු පැත්තක්. ඔය තියෙන ලෞකික විෂයන් හැදිච්ච නිරුක්ති. ඉතින් ඔය විදිහට තමයි එකින් එක සකස් වෙලා තියෙන්නේ. ඉතින් කුජ කියන්නේ තරංකාරීත්වය. තරංග කරනවා. යාගේ ස්වභාවය ඒකයි. බොහොම සැරපරුසයි. සැරපරුස කෙනාගේ ලක්ෂණේ යමකී තියෙනවා නම් යා නුසුදුසු තැන්වල තමයි ගවේෂණේ දෙන්නේ. සුදුසු වැඩ නෙමෙයි කරන්නේ. තලංකාරීත්වයේ චණ්ඩිකම ගත්ත කෙනා ඒ තමන්ගේ මේ ලෝකේ මොන හරි හොඳයි කියලා අල්ලගත් එකකට ඒක ලබා ගැනීමට තමයි මේ වැඩ කරන්නේ. චණ්ඩිකම් කරලා ලොකුම් වෙනවා, තමන්ගේ වාසිය ලබා ගන්නවා. ඒක සුදුසු වැඩක් නෙමෙයි. හැබැයි ගවේෂණය කරන්නේ සුදුසු දෙයක් නෙමෙයි නිසා නුසුදුසු තැන ගවේෂණය කරන නිසා කියනවා ගෝනුසු කියලා. ගෝනුස්සා ඒක තමයි වූච්චික කිව්වේ. එයාගේ රාසිය පහත් දේවල් ජනිත කරනවා. කෙඳු හිංගි හිංසා වෙන දේවල් ආයුධ ජනිත කරනවා. කූ ජනිත කරන නිසා තමයි කුජ කිව්වේ. ඉතින් මොකක් හරි තමන්ගේ බලාපොරොත්තුවක් ඇති කරගන්න මේ ලෞකික සම්පත්තිය සඳහා ওই જાතියව ග්‍රහණය කළොත් ඔහු කුජ ග්‍රහය හා සම්බන්ධ වන්නා විපාකයකට උරුමකාරයෙක් වෙනවා. රාසිය වෘච්චික රාසිය කියලා රාසියක් හැදිලා ඒකට අවශ්‍ය කරන්නා වූ පිහිටීම අනුව ඒ තමන්ගේ චක්‍රයට විපාක චක්‍රයක් හැදෙනවා. ඉතින් මේකෙත් අහන්නේ අන්නේ එක ජවමි අහන්නේ මොකද්ද? කුජ හතේ හිටින විට ඇති වෙන දේ මොකද්ද කියලා යෙමි අහන්නේ. කුජ හතේ හිටියා කියලා කියන්නේ හත තමයි කුටුම්බක ස්ථානයි කියලා අපි හඳුන්වනවා. නැත්නම් පෞල් ස්ථානයි, පෞල් ජීවිතේ. එහෙනම් පෞල් ජීවිතයක් අරගන්න ගියහම ඕක වටිනාකමක් දැක්කහම ඒ වගේම ඒක ගත කරන තව කෙනෙක් කෙරෙහි ඊර්ෂ්‍යාවකුත් හැදෙනවා. තමන්ට යමක් වටිනවා නම් අර පෘථග්ජන ගතියක් තියෙනවා. වටිනාදී මගේ කියන එකට ඕනේ, මට කියන එකට ඕනේ, අනුන්ට දෙන්න කැමති නැහැ. ඒක අනුන්ට එනහට රුස්සන්නේ නැහැ සසරේ ආපු හැටි. ඒතර මොකද වෙන්නේ? අනුන්ගේ පෞල් ජීවිතේ රුස්සන්නේ නැහැ. මට එහෙම සම්පත්තියක් ලැබුණා නම් ඕකට නොවේවා මට වේවා. මෙන්න මේ ගති ලස්සනේනෝ. ඒතර මොකද වෙන්නේ? අන්සතු සැපතක් දැකදල ලොබිනේ උන්ට නොවි මට වේවායි සිටිනේ. මෙන්න යම් කිසි කාම සම්පත්තිය පෞල් ජීවිතය සතුටින් ගෙවනවා දැකලා ඔවුන්ට නොවි එක මට වුණා නම් අන්න එහෙම හැඟීමක් එහෙම ආවනම් හතර කුජ එනවා. කර්ම විපාක වශයෙන් කුජ හතර આવොත් පෞල් ජීවිත අවුල්. ඇයි? තමන් කලේ මොකද්ද? අනුන්ට කරපු අවුල තමන්ට අවුලක් වෙලා තමන්ට ශෝකයෙන් විශ්වෝපේන දෙයක් වෙනවා. හැබැයි අද හිතන්න එපා අද ඔය කුජහතේ තියෙන ඒවා ඔක්කොම එහෙම වෙනවා කියලා. මොකද ඒ කේන්ද්‍ර හදන්න ගත්ත කේන්ද්‍රස්ථානෙට ගන්නෙ ඔක්කාන්ති වේලාව. උප්පත්ති වේලාව. උප්පත්ති වේලාව කියලා අද ගන්නෙ බඩෙන් බිහි වෙච්ච වේලාව. ඒක තමයි ගුරු මුට්ටි හංගගෙන මැරුණාට පස්සේ ඔවා හොයාගන්න බෑ. එන අද කේන්ද්‍ර හදලා තියෙන නියම වේලාව නම් නෙමෙයි ආසන්න වේලාව කියලා. ඔවා ඉස්සර ඉරිසිවරු දුන්න කේන්ද්‍ර ක්‍රමී නෙමෙයි ඔය. පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. ඔක්කාන්ති වෙන්නේ බඩට කර්ම ශක්තිය අනුව. ගන්ධබ්බ අවක්කාන්ති හොන්ති. අන ගන්ධබ්බය ඔක්කාන්ති වෙන්නේ කාටවත් ඕන හැටියට නෙමෙයි. කවුරුවත් කරන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි. ඒ ඒ සත්වයාගේ කර්ම වේගය අනුව තමයි සූසු වේලාවේදී මව් ගැබේට ඔක්කාන්ති වෙන්නේ. අන්න ඒක හරි වෙලාවෙදී ඔක ගන්න උපක්‍රමශීලීව යම් කිසි ඉරිසෝරු දැනගෙන හිටියක් විවිධ ක්‍රම. ඒ දැනගෙනලා ඊට අනුකූලව ඒ දිනා වෙලාව මැනලා ඒත් ගිරත් දුන තත්කාල කියන ක්‍රමයක් තියෙනවා. ඒ මොහොතේ වෙලාවට ඒක එකතු කරලා එහෙම හදාගන්න උපක්‍රම තිබුණා. මෙන්න මේ වෙලාවට තමයි මේ දැන් හරියට මේ දරුවා උප්පත්ති වෙලා තියෙන්නේ. බරට ඇවිදින් තියෙන්නේ. ඉතින් එහෙම ගන්න ක්‍රමවේදක් තියෙනවා විවිධ විදිහට. කාලගුණ දේශගුණ විපර්යාසත් නැත්නම් සත්වයා තුළ විකෘති ගතිය නැති සාමාන්‍ය තත්ත්වයක ඉන්නවා නම් ඒ වගේ මව් කෙනෙකුට පිරිමි දරුවෙක් නම් ඉන්න කාලයක් තියෙනවා බඩේ. අකාලේ හම්බ වෙන්නෙත් නැහැ, කල් ගිහින් හම්බ වෙන්නෙත් නැහැ. මාස 10යි, දවස් 10යි, පැය 10යි. අන්න එහෙම ඒ ගානක් තියෙනවා. ගෑනු ළමයෙක් නම් මාස 9යි, දින 9යි, පැය 9යි. අන්න එහෙම ඉඳලා හම්බ වෙන්නේ හරියට වෙලාව. ඒ බඩේ ඉන්න වෙලාව, කාල සීමාව. ඒවා වෙනස් වෙලා යනවා. මේ කන බොන ආහාර වෙනස් වීමෙන්, දේශගුණ කාලගුණ වෙනස් වීමෙන්, ශරීර විපර්යාසයෙන්, ඔය කියන ඒවා නිසා නොයි කාකාරින් වෙනස් වුණාම අද ඒවා ගන්න බෑ. ඉතින් ඒවා වෙනස් වුණත් හදාගන්න ක්‍රමවේද එදා තිබුණා. දැන් ඒවා ගුරු මුට්ටි වශයෙන් නැති වෙලා. ඉතින් අන්න එහෙම අරගත්තාම ඔක්කාන්ති වෙන වෙලාවක් ගත්තාම ඒ වෙලාවේ කේන්ද්‍රය තමයි ඔය පූජා හතේ එහෙම ඉදියොත් ඔය කියන විනාශය එන්නේ. ජාද වෙනකොට ඒවා ගණන් ගන්න බැරි. එක්තරා ආසන්න මට්ටම හරියනවා මිසක් 100% කිරිගහට යනවා වගේ හරියන්නේ නැහැ. ඒකයි කියන්නේ ඉතින් ඔවා අපාතයටපත් වෙනවා. ඒ ශාස්ත්‍රීය වරද්දලා ගත්තාම ඉතින් හරියට දැනගන්න මේ කුජහතේ හිටියා නම් එහෙමයි. මේ හතරකේ ඉඳලා පාළු කියන එකක් තියෙනවා. ඒ කියන්නේ හතරකේ ඉඳලා පාළු කියන්නේ ඔය එක හතර හත 10 කියන ස්ථාන හතරක් තියෙනවා ඒ කේන්දරයේ. ඒකේ තියෙන්නේ ලග්න ස්ථානය කියලා එකක් තියෙනවා. ඒ තමයි ඒක ලග්න ස්ථානේ. හතර වෙනි එකක් තියෙනවා. තමන් කටයුතු කරන ආරම්භක ස්ථානය. හත් වෙනි එකක් තියෙනවා තමන්ගේ පෞල් ජීවිතය ගත කරන ස්ථානේ. 10 වෙනි එකක් තියෙනවා තමන්ගේ අනාගතය සකස් කරගන්න අභිවෘද්ධිය නගා ගන්න ස්ථානේ. ඔන්නේ හතර පාළු වෙන දෙගොල්ලක් ඉන්නවා. නමුත් එක ගොල්ලයි දැන් දන්නේ මේ කාලේ. හතර කේන්දර පාළු නම් මහා කාල කන්‍ය කියන්නේ විතරයි දන්නේ. හතර කේන්දර පාළු වෙච්ච මහා වාසනාවන්තයෙක් ඉන්න කේන්දර තියෙනවා. ඒවා දකින්නේ නැහැද? ඔය තමන් ලග්න ස්ථානයේ කියන්නේ පෙර භවයේ. තමන් කෙබඳු තැනක පිහිටලාද කටයුතු කළේ? කෙබඳු ගති ලක්ෂණයක පිහිටලාද කටයුතු කළේ? අන්න ඒක තමයි ලග්න ස්ථානයේ හෙවත් ලග්න ස්ථානයේ හැදෙන්නේ. ඒක සකස් වෙන ආකාරය. සමහර වෙලාවට ඔය නොයෙක් ආකාර වන්නා වූ අද කියලා හැටියට කියනවා නම් ඔය මත්කුඩු මත්පැන් වලට භාජන වෙච්ච ඒකේ අන්තයේද ගිය බේබද්දු ආදි වශයෙන් කුඩුකාරයෝ කියන ඔවගේ තත්ත්වයට පත් වෙච්ච අය ඉන්නවා. ලගින ස්ථානයක් ඕනේ නැහැ ඒගොල්ලන්ට. ඒ කියන්නේ සමන්ට ඉන්න කොහේ වුණා කමන්නේ, අගු පිළගුණා කමන්නේ. අල්ලගත්ත තැනක් නැහැ. තිබුණා නම් මොකද කරන්නේ? ඒකත් තුට්ටු දෙකට කාට හරි දීලා ඒකෙත් කසිපු ගහනවා. නැත්නම් කුඩු ගහනවා. ඒකේ බඩුවා මුට්ටුවක් තිබුණා ඒකත් විකුණා ගන්නවා. මොනවත් අමල්ද කියලා ඕන්නේ නැහැ. රහත් වෙලා නෙමෙයි. අර මත්පැන් වලට හරි අර ආස්වාදයේ මත්වීමට තියෙන කෑදරකම ඒක ඊට ලොකුයි. ඒකද දීලාට අර ඔක්කොම නැගින් ලගින් දෙන්නේ නැති කර ගන්නවා. ග්‍රහණය කලේ නැති නිසා අර කාලකන්‍යට ලග්න ග්‍රහයෝ නැහැ. සතර කේන්දර පාළු වෙච්ච ක්‍රමය. යමකම හරි හම්බ කර ගන්න රස්සාව ගැන හැම කෙනෙම හතර වෙනි තැන. ඌට ඕන රස්සාවක් නැහැ. මම මොකද කරන්න ඕනේ අනාගතේට? එහෙම එකක් නැහැ. කොහෙන් හරි කමන්නේ නැහැ, මොකකින් හරි කමන්නේ නැහැ. මං කොල්ල කාලා හරි හම්බෙච්ච දෙයකින් කීයක් හරි හොයාගත්තා නම් විදාර දුවල තැබෑරුමට ගිහිල්ලා බොනවා. ඒක කුඩු ගහලා ඉතින් ඔය දිරි කාලි ගත කරනවා. තමන්ගේ දියුණුවට කියලා කිසිම ඕනකමකුත් නැහැ. රහත් වෙන්න ගිහිල්ලා නෙමෙයි. අර තිබිච්ච මත්පැන් වලට මත් කුඩු වල තිබිච්ච කෑදරකමට ඒ ඔක්කොම ඒක එවමු කරලා. අල්ලාගෙන නැහැ. ඒකෙත් ග්‍රහයෝ නැහැ. කාලකන්‍යයි ග්‍රහය නැති වෙන්න හේතුව. ඒ වගේම තව එකක් තියෙනවා. ඇයි මං ගොඩ පවුල් ජීවිතයක් නැද්ද? දරුවෝ නැද්ද? භාර්යාව නැද්ද? උන් ගැන බලන්නේ නැද්ද? මට ඕනේ නැති එකක් නෑ බං. මට ඕනේ හොඳට කාලා බීලා මගේ පාඩුවේ ඉන්න. හම්බෙච්ච එක උන්ගේ ඒවා තියෙනවා. අර පොඩි එකයි කණේ කරේ තිබිච්ච එක හරි කමන්නේ නැහැ. හොරකම් කරෙන්න ගිහිල්ලා මත්පැන් බීලා ගොඩු ගහලා ඉන්න එකෙක් ඉන්නවා නම් ඒ ජාතිය කාට? පවුල් ජීවිතය ගැන කිසිම ඕනකමක් නැහැ. අල්ලාගත් එකක් නැහැ. මග බල්ලබල රහත් වෙලා නෙමෙයි. අර මත්කුරු වලට මත්පැන් වලට තියෙන කෑදරකමනේ පවුල් ජීවිතේත් විනාශ කරගන්න. ඌටත් හත් වෙනි ග්‍රහයෝ නැහැ. උඹේ අනාගතය පිළිබඳ උඹට හිතේ නැද්ද මොනවාරි දියුණුවක් එන්න හැවුව? එහෙම කිසිම බලාපොරොත්තු වන්නේ නැහැ. මාර්ගඵල ලබලා නෙමෙයි. ඊට වඩා ලොකු යන මත්කුරු වලට මත් වීමට තියෙන කෑදරකම. ඒකට මත් වෙලා ඉන්නවා මිසක් අනාගතයක් ගැන හිතන්නේ නැහැ. 10 වෙනි ග්‍රහයෝ නැහැ. මෙන්න මෙහෙම කාලකන්ණී කැවිදිලා හිටා ඔක්කාන් දිනුවොත් හතර කේන්දර පාළුවෙක් එනවා. උන් හිටි තැන විනාශ වෙනවා. මේ හේතුඵල ක්‍රමය. එනිසා ඉසිවරු නිකම් පෙන්නුවා නෙමෙයි යෝවා. ලෞකික වශයෙන් ඒ ස්වභාවය දැකලා තමයි ඒ ස්වභාවය පෙන්නුවේ. ඒ වගේම තව වැදගත් කෙනෙක් ඉන්නවා. මොකද්ද ඒ වැදගත්කම? අනේ මේ ලෝකේ ස්වභාවය මේකයි. පින්දහම් කොච්චර වටිනවද? උපන් දෙනක අපි යමක් කරගත්තොත් ඒක තමයි සසරේදී හෝ යහපතක් වෙන්නේ. නිවන් මාර්ගට හෝ ආධාරයක් වෙන්නේ. ඉතින් මට කියන්නේ ගේදොරවත් මට නම් ඕනේ නැහැ. මං ඒකේ තියෙන දේ හරි කමන්නේ. විකුණලා හරිය පින්දහම් කරනවා යහපතක් කරගන්නවා. අන්න ඒක අදහස. එයාටත් ලග්න කේන්දරේ ග්‍රහයෝ නැහැ. කර්ම විපාකේ එහෙම එකද හැදෙන්නේ. අනේ කැමති නැද්ද මේ ළමයි කියලා වන්ද කොහේ හරි විනෝද ගමනක් එහෙම යන්නේ. යන කෙනේ ඵලයලා මට මේ පෞල් ජීවිතය ලඟ ඉන්න දෙන්නේ නැහැ. මට අද සීල් ගන්න යන්න දිනා ඊට වෙලා ඒකවල මට හොඳයි. නේන මට අද දානයක් දෙන්න යන්න දිනා මං ඒකට යනවා. උඹලත් එක්කලා රවුම් ගහ ඉන්න මට බෑ. එයත් පෞල් ජීවිතය ලඟ නැති උත්තමයා. මහා පිනැත්තෙක්. එයාගේ හතරවැනි ග්‍රහය නැති වෙන විපාකයක් එනවා. දැන් දවස් කීයක් වෙනවද මේ පින්දහම වලට ඇවිදලා ගෙදර මතකත් නැද්ද? මේ මිනිස්සු හොය ඉන්නේ නැත මගේ මොකද මං අල්ලගෙන ඉන්නේ මේ? හත්වැනි ග්‍රහය නැහැ. හැබැයි අලෝපාදී සමෝහ යහපත් දීකට කටයුතු දෙදිලා. අර මත්පැන්නු ගහන්න කුඩු ගහන්න නෙමෙයි. මහ පිනක උපරිමයා. එයාගේ හත්වැනි ග්‍රහය නැහැ. ඔය හැටි වේදන් කරන්නේ අනාගතය ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැද්ද? මට හෙට මලක් කමක් නැහැ පින්දහම් කරගන්න ඒක මගේ හැටි. මට ඒ ඇති. යාලා 10 වෙනි ග්‍රහ වෙන හතරකේ ඉඳලා පාළු. හැබැයි උපන් දිනක හතරකේ ඉඳලා පාළු නට මහා වාසනාවන්තය. මොකද වෙන්නේ? අලෝභයෙන් අදීසයෙන් අමෝහයෙන් කරපු දේ නිසා anu මහා සම්පත්තිය කඩා හැලෙන්න සකස් කරලා දෙනවා. ගේවල් දොරවල් ඉඳකලන් ඔක්කොම කාගෙන් හරි හම්බ වෙනවා. Taman ග්‍රහණය කරන්නේ නැහැ එතන ඉඳගෙන. නමුත් පාළු වෙන්නේ නැහැ. අන් ලග්නේ ග්‍රහය නැති වාසනාවන්තය හැටි මහා වාසනාවන්ත ලැබීමක් එනවා. හතරෙන් මහා නිදානේ පහළ වුණා වාල තම මහන්ති වෙන්නේ නැහැ. ලැබීම පෞල් ජීවිතේ හරි සමගි කිසි කරදරයක් නැහැ. නිදහස දීලා තියෙන්නේ. කොහේ ගියත් කමක් නැහැ. යහපත් දෙයක් නේ කරන්නේ. මගේ ස්වාමි පුරුෂයා මගේ භාර්යාව කොහේ ගියත් මට කිසිම සැකයක් නැහැ. ඒ වගේම යහපතක් කරන අපිත් අපේ පාඩුවේ ඉන්නකෝ. කිසි කරදරයකුත් නැහැ. පෞල් ජීවිතය ගත කරන්න ඔක්කොම අවශ්‍යංගෝ පංගත් හම්බ වෙනවා. හත්වැන්නා නිදහස් වෙලා ඉන්නේ. අඩුවක් වෙන්නේ නැහැ. ලැබෙන ලැබීම හතර මහා නිදානේ පහළ වුණා. එක එක්ස්ප්‍රස් කරන්න ඕනේ කියලා හිතන්නවත් දෙයක් නැහැ. මෙන්න හතර කේන්දරේ පාළු වාසනාවන්තය. මේක හේතුව. ඉතින් ඔය කියන කාරණාව ඔය විදිහට දකින්න ඕනේ. කේන්දරේ තිබුණ පල්ලියට ඔය බලන්න බෑ. ඔය හරියට දකින්න ඕනේ. ඉතින් මේ කේන්දර වල තියෙන වෙනසයි බුද්ධාමර සම්බන්ධ වුණු කර්ම වේගයයි දෙකකින් හට ගන්න හැටි. ඊටාම කෙටියෙන් මම ටිකක් කිව්වේ. ඉතින් මේවා වුණාත් මෙහෙම විවර්තනය කරනකොට තේරෙන්න පටන් ගනී. ඉතින් නවුත් මෙයා තෝර තෝර ඉන්න එපා. අනිච්ච දුක්ඛ අනත්ත කියන ලෝකේ ස්වභාවය බලලා කොච්චර හොඳින් හිටියත් නරකයටයි හොඳයටයි ඔකටම අවසානයේ තිද්ද වෙන්නේ. නරකයි දුක් විඳලා පටන් ගත්ත තැන පටන් දුක් විඳලා හිටන් නොඒක ආබාධයලා මැරෙනවා. හොඳ කෙනාට කියලා හොඳින් ඉන්න සදාට හම්බෙන්නේ නැහැ. එයාලා ඔබ ගෙවිල යනවා විනාශේලා යනවා. ලෝක හැටි ඔහොමයි කියලා දැකලා අනිත්‍ය දුක්ඛ අනත්ත දැකලා ලෝකයෙන් අත මිදෙන්න උත්සාහ කරන්නේ. ඒක නිවන් මාගේ එකයි යහපත.